SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
මේ කෙවිගෙන යන සැප්තැම්බර් මාසයේ ඩිමෙන්ෂියා වෙනස් මාන්තේමත් නැත්නම් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වශයෙන් තමයි සැලකෙන්නේ. මේ වෙදී අපිට දක්නට ලැබෙන වාර්තාවලට අනුව ඔස්ට්‍රේලියාව තුළ මේ ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයේ හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන භාගයක් පමණ පීඩා විඳිනවා. ඒ වගේම මේ තත්ත්වයේ ඉදිරි වසර 25 ඇතුළතදී දෙගුණයක් වන බවට තමයි අනුමාන කරන්නේ. ඉතින් මේ හේතු නිසා අද SBS සිංහල සේවයෙන් අපි අවධානයක් යොමු කරන්නේ ඔස්ට්‍රේලියාවේ ඩිමෙන්ෂියා රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සිදුවන්නේ කොහොමද වගේම ඩිමෙන්ෂියා රෝග විනිශ්චයෙන් අනතුරු ඒ සඳහා මුහුණ දුන් රෝගීන් සහ රෝගියා අවට සිටින පිරිස දැනගත යුතු වන්නේ කුමන කාරණාද කියන දේ සම්බන්ධයෙන්. මේ සඳහා අපත් සමග දැන් සම්බන්ධ වී සිටිනවා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වයස්ගත සත්කාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාර ගුණවර්ධන. අයබුවන් සුබෝදෑසනක් ඔබට වෛද්‍යතුමනි.
සුබෝදෑසනක් නිපුණ.
වෛද්‍යතුමනි, මේ ඩිමෙන්ෂියා රෝගය සම්බන්ධයෙන් යම් පුද්ගලිකුගෙන් පෙන්වන මූලික රෝග ලක්ෂණ මොනවද කියන කාරණාවත් එක්ක මෙමනම් සාකච්ඡාවට ප්‍රවේශ වෙමු.
ඔව් නිපුණ, ඩිමෙන්ෂියාව කියන රෝග තත්ත්වය දැන් අපි වයසට යනකොට ඕන කෙනෙක්ට මතක ශක්තිය, බුද්ධිමය හැකියාවන් ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒ වුණාට මේ දිගින් දිගටම මතක ශක්තිය සහ බුද්ධි හැකියාවන් දුර්වල වීම නිසා ඒක රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේකට තමයි ඩිමෙන්ෂියාව කියන්නේ. ඩිමෙන්ෂියාව පොදුවේ භාවිතා කරන නමක්. මොකද ඩිමෙන්ෂියා වර්ග කීපයක් තියෙනවා. ඒකෙන් බහුලවම දකින්න ලැබෙන ඩිමෙන්ෂියා රෝගය තමයි ඇල්සයිමර්ස් රෝගය. දැන් අපි බලමු මේ ඇල්සයිමර්ස් ඩිමෙන්ෂියාවේ නැත්තම් වෙනත් ඩිමෙන්ෂියාවල පොදු මූලික රෝග ලක්ෂණ මොනවද කියලා. දැන් මතක ශක්තිය සහ බුද්ධිමය හැකියාවන් අඩුවීම තමයි අපිට මුල් අවදීදී දකින්න ලැබෙන්නේ. මේක සමහර වෙලාවට රෝගියා විසින්ම හෝ රෝගියාගේ පවුලේ කෙනෙක් විසින් නිරීක්ෂණය කරන්න පුළුවන්. මාස කීපයක් ඇතුළත, එහෙම නැත්නම් අවුරුද්දක් දෙකක් ඇතුළතදී මේ වෙනස්කම් ඒගොල්ලෝ නිරීක්ෂණය කරනවා. සුලභවම දකින්න ලැබෙන්නේ කෙටි කාලීන මතකයන් නැතිවීම. දිගු කාලීන මතකයන් බොහොම ඉස්සර වෙච්ච දේවල් හොඳට මතකයි. ඒ වුණාට මේ ඊයේ පෙර දවස් දේවල් තමයි ඉස්සෙල්ලම අමතක වෙගෙන යන්නේ. ඒ එක්ක කෙනෙක්ගේ නම්, ෆෝන් නම්බර, සමහර දේවල් දාපු තැන් කොහෙද කියලා, ඒ වගේ දේවල් තමයි මුලදි මුලදී දකින්න හම්බෙන්නේ. මෙහෙම මේ රෝගී තත්ත්වයන් එන්න එන්න වර්ධනය වෙද්දී ඒ රෝගියාගේ එදිනෙදා කටයුතු වලට බාධා වෙනවා. ඒක තමයි ඊළඟ මූලික ලක්ෂණේ. සාමාන්‍යයෙන් වයස්ගත කෙනෙක් අමතකුනහම ඒගොල්ලෝ ඒවට පිළියම් යොදාගෙන එදිනෙදා කටයුතු කරගෙන ඉන්නවා. ඒ වුණාට ඩිමෙන්ෂියා රෝගියෙකුට එසේ කිරීමේ හැකියාවක් නැහැ. ඒගොල්ලෝගේ එන්න එන්න එදිනෙදා කටයුතු අඩාල වෙනවා. උදාහරණයක් විදිහට ඒගොල්ලෝ ඉස්සර කරගෙන හිටපු දේවල් කම්පියුටරයක් පාවිච්චි කරලා හරි ඔන්ලයින් ගිහිල්ලා කරගත්තු වැඩ කරන හැටි ඒගොල්ලන්ට අමතක වෙනවා. ඊට අමතරව වචන අමතක වෙන්න පුළුවන් කතා කරද්දී. සමහරලාවට භාෂාවල් වල හැකියාවන් නැති වෙලා යනවා. උදාහරණයක් විදිහට ලංකාවෙන් ආපු කෙනෙක් ඉංග්‍රීසි සහ සිංහල භාෂාව කතා කරන කෙනෙක්ගේ ඉංග්‍රීසි භාෂාව හැකියාවන් එන්න එන්න අඩු වෙලා ඒගොල්ලෝ මව් භාෂාවෙන් පමණක් කතා කරන්න ගන්නවා කාලයත් එක්ක යද්දී. තවත් වෙන්න පුළුවන් දේවල් තමයි හැසිරීම සහ පෞරුෂත්වයේ වෙනස් වීම, කේන්ති යාම, විෂාදය නැත්නම් ඩිප්‍රෙෂන් කියන තත්ත්වය, ඊට පස්සේ සැකසිතීම, ඒ වගේ මානසික රෝග ලක්ෂණ පවා මතක නැතිවීම සමග දකින්න පුළුවන් මූලික අවධියේදී මේ රෝගයේදී. ඒ වගේ රෝග ලක්ෂණ කෙනෙක් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගත යුතුයි.
වෛද්‍ය තුෂාර, දැන් ඔස්ට්‍රේලියාව තුළ යම් අයකු සම්බන්ධයෙන් මේ ඩිමෙන්ෂියා රෝග විනිශ්චය සිදු කිරීමේ ක්‍රියාපාටිපාටිය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ?
නිපුණ, දැන් මේ වගේ රෝග ලක්ෂණ අපිටම කියන කෙනෙකුට තියෙනවා නම් ඒ ලක්ෂණයක් හෝ කීපයක් මුලින්ම කරන්නේ ඒ පුද්ගල යන්න ඕනේ තමන්ගේ සාමාන්‍ය වෛද්‍යවරයා ගාවට, ජෙනරල් ප්‍රැක්ටිෂනර් ගාවට ගිහිල්ලා එතනින් ඒ වෛද්‍යවරයා යොමු කරනවා මතකය පිළිබඳ සාහනයකට, මෙමරි ක්ලිනික් එකකට. ඒක රජයේ රෝහලක් හෝ පෞද්ගලික සාහනයක් වෙන්න පුළුවන්. එහිදී ඔහුව පරීක්ෂණයට ලක් කරන්න විශේෂඥ ජීරියාට්‍රිෂියන් නැත්නම් වයෝවෘද්ධ පුද්ගලයන් පිළිබඳ විශේෂඥයෙක්. සමහර අවස්ථාවලදී ස්නායු වෛද්‍යවරයෙක් හෝ මානසික වෛද්‍යවරයෙක් විසින් මේ කාර්යය කරන්න පුළුවන්. එතකොට මේ විශේෂඥ වෛද්‍යවරයා කරන්නේ පළමුව ඒ රෝගියාගේ රෝග ලක්ෂණ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ගන්නවා. ඊට පස්සේ ඒ රෝගියාට ප්‍රශ්නාවලියක් සහ නොයෙකුත් අභ්‍යාස, ඒක තමයි මේ මෙමරි ටෙස්ට් කියන එක. ඒකෙන් රෝගියාගේ මතක ශක්තිය කොච්චරද කියලා ගණනය කරනවා. ඒකට ලකුණු ප්‍රමාණයක් දෙනවා. මේ ලක්ෂණ ප්‍රමාණය සහ රෝගියාගේ තියෙන රෝග ලක්ෂණ වලින් නිගමනයකට එන්න පුළුවන් කොපමණ දුරට මෙය ඩිමෙන්ෂියා රෝගය විය හැකිද කියන එක. ඊට පස්සේ තමයි අපි තව දුරට පරීක්ෂණ කරන්නේ රුධිර පරීක්ෂණ වගේ දේවල්, මොළයේ ස්කෑන්, CT හරි MRI වගේ ඒවා කරනවා. සමහර වෙලාවට තියෙන සාක්ෂි ප්‍රමාණවත් නැත්නම් මේ නිගමනයට එන්න අපි PET ස්කෑන් කියන ඒ ස්කෑන් එකක් කරනවා. මේක තමයි සාමාන්‍ය ක්‍රියාපටිපාටිය ඩිමෙන්ෂියා රෝග මිනිස්සු.
ඔව්, ඒ වගේම මේ ඩිමෙන්ෂියා රෝගය සඳහා ඕස්ට්‍රේලියාවේදී ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ යුත්තේ කෙසේද? සහ ඕස්ට්‍රේලියාව තුළ ප්‍රතිකාර සිදුවන්නේ කොහොමද වෛද්‍යතුමනි?
දැන් නිපුණ මම ඒ ඉස්සෙල්ලා කිව්වනේ විශේෂඥ වෛද්‍යරෙක් ගාවට ගිහිල්ලා ඒ පරීක්ෂණ ඔක්කොම කරලා ඒ අවශ්‍ය දේවල් කළා. දැන් නිගමනයකට එනවා මේ රෝගියාට බොහෝ දුරට ඩිමෙන්ෂියා රෝග තත්ත්වය තියෙනවා කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ නොපමාව ප්‍රතිකාර ආරම්භ කරනවා. හේතුව මේ දක්වා කිසිදු ප්‍රතිකාරමයක් නැහැ මේ රෝගය නිට්ටාවට සුව කරන්න. තියෙන ප්‍රතිකාර තියෙන්නේ ඒ රෝගයේ මැඩපවත්වීමට. ප්‍රතිකාරම කොටස් දෙකක් තියෙනවා. අපි ඖෂධ භාවිතා කරනවා, සමහර තියෙනවා ඖෂධීය නොවන ප්‍රතිකාරම. මම ඒ දෙක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඉස්සෙල්ලාම ඖෂධීය නොවන ප්‍රතිකාරම, මේවැදී අපි කරන්නේ මොළයේ ක්‍රියාකාරකම් ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීම. ඒවට අපි භාවිතා කරනවා එක එක ක්‍රියාකාරකම්. උදාහරණයක් විදිහට අපි ඒගොල්ලන්ට කියනවා කායික අභ්‍යාස, අඩු ගානේ දවසට පැය භාගයක්වත් ඒ වගේ දේවල් දිනපතා කරන්න ඕනේ. ඊට පස්සේ සමාජීය ක්‍රියාකාරකම්, යාළු මිත්‍රාදීන් හමුවීම, නැත්නම් ආගමික ස්ථාන සහ පොදු ස්ථානවල ඒ කටයුතු වලට සහභාගී වෙලා ඒ මාර්ගයෙන් ක්‍රියාකාරී වීම. තවත් දේවල් තියෙනවා බුද්ධිමය ක්‍රියාකාරකම්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ගෙදර වුණත් ඉඳන් කරන්න පුළුවන් දේවල්. ප්‍රහේලිකා පොත් තියෙනවා, ඒ වගේ දේවල්. සමහරු කැමති කියවන්න, ඒ වගේ දේවල්. කියවීම විතරක් මදි, ඒ කියවන දේ තව කෙනෙකුට විස්තර කරන්න පුළුවන් නම් ඒකත් තවත් හොඳ විදිහක්. මේ මගින් මොළය සක්‍රියව පවත්වා ගන්නවා. තවත් වැදගත් දෙයක් තමයි මේ ඩිමෙන්ෂියාවලදී නිවැරදි ආහාර රටාවක් භාවිතා කිරීම. අපිට දැනට දීලා තියෙනවා නිර්දේශිත ආහාර වට්ටෝරුවක්. මොකද මේ වෛද්‍ය පර්යේෂණ දත්ත අනුව සමහර දේවල් වලින් ඒ මොලේ ක්‍රියාකාරීත්වය සහ ඒ මොලේ ආරක්ෂාව සපයන බවට තහවුරු වෙලා තියෙනවා. ඒ කීපයක් උදාහරණ කීපයක් මම දෙන්නම්. මාළු, ඒක තියෙන ඔමේගා 3 කියන සංඝටකය, ඒක බොහොම හොඳ මොලේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දෙයක්. ඊට පස්සේ තවත් දේවල් තමයි වල්නට්, පොල් තෙල්, කොළ පැහැති එළවලු වර්ග. ඊට අමතරව සමහර දේවල් තියෙනවා අපි භාවිතයෙන් වැළකිය යුතු දේවල්. මද්‍යසාර භාවිතයෙන් වැළකිය යුතුයි. ඒ වගේම තමයි සමහර ඖෂධ, වෛද්‍යවරු විසින් අනුමත කරන ඖෂධ. සමහරලාට ඒක විශේෂයෙන්ම ඩිමෙන්ෂියා තියෙන රෝගේ තියෙන පුද්ගලයන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයට හොඳ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ රෝගියෙකුට බෙහෙතක් නිර්දේශ කරනකොට වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි තියෙන රෝගී තත්ත්වය පිළිබඳව. අපි බලමු මොනවද මේ ඩිමෙන්ෂියා වලටම තියෙන ඖෂධ කියලා. මම ඉස්සෙල්ලා කිව්වාගේ මේකෙන් කරන්නේ රෝග පාලනය සහ වර්ධනය අඩාල කිරීම. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය ක්‍රමයෙන් මොළයේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා ආයු කාලය අඩු වෙනවා. දැන් මේ බෙහෙතෙන් කරන්නේ ආයු කාලය වැඩි කිරීම. මේක වෛද්‍ය පර්යේෂණෙන් ඔප්පු කරලා තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. මේකේ නම තමයි ඩොනෙපසිල්. තව වෙනත් තියෙනවා බෙහෙත් වර්ග. මේක තමයි අපි බොහෝ විට පාවිච්චි කරන්නේ DONEPIL ඩොනෙපසිල්. මේකේ අතුරු ආබාධ ගොඩක් අඩුයි. දිනකට එක පෙත්තක් පාවිච්චි කරන්න ඕනේ දෛනිකව මේ පාවිච්චි කළ යුතුයි. මේක තමයි මූලික වශයෙන් අපි නිර්දේශ කරන ප්‍රතිකාර පිළිවෙත.
ඔද අපි ඩිමෙන්ෂියා රෝග විනිශ්චය වගේම ප්‍රතිකාර සිදු කිරීම සම්බන්ධයෙන් කතා බහ කළා. මේ යම් පුද්ගලයෙකුට ඩිමෙන්ෂියා රෝගය ඇති බවට හෝ රෝගය ඇතිවීමේ අවදානමක් පවතින බවට වෛද්‍යවරුන් නිර්දේශ කළයින් අනතුරුවෙන් පුද්ගලයා තමන්ගේ ජීවිතයේ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කොයි ආකාරයෙන්ද වෛද්‍යතුමනි සූදානම් විය යුතු වන්නේ?
ඕනේ කන දැන් මම ඉස්සෙල්ලා ඒ කියපු කරුණු කාරණා ප්‍රතිකර්ම සඳහා ඒවා ඒ පුද්ගලයා විසින් නිරතුරුව පිළිපැදිය යුතුයි. ඒක තමයි බොහොම වැදගත් වෙන්නේ. ඊට අමතරව තව මට කීපයක් තියෙනවා සඳහන් කළ යුතු කරුණු. ඩිමෙන්ෂියා රෝගය නිසා ඔහුගේ මතකය නැතිවීම එන්න වැඩි වෙනවා. ඒ නිසා ඉදිරියේදී ඔහුට හැකියාව නැති වෙන්න පුළුවන් සමහර දේවල් පිළිබඳ තීරණ ගැනීම. ඒකින්ද ඔහුට බාරකාරයෙකු පත් කිරීම අවශ්‍ය වෙනවා. අපි ඕස්ට්‍රේලියාවේදී මේකට කියන්නේ මේ පවර් ඔෆ් ඇටෝනි ඉන්ජුරින් ගාඩියන් කෙනෙක් පත් කරනවා කියලා. මේක නීතිඥයෙකු හරහා ලියාපදිංචි කළ යුතුයි තමන්ගේ භාරකාරයා කවුද කියලා. එතකොට මේ පවර් ඔෆ් ඇටෝනි කියන්නේ තමන්ගේ මුදල් සහ වත්කම් සඳහා පත් කරන පුද්ගලයා. එතකොට ඉන්ජුරින් ගාඩියන් කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා, එහෙම නැත්නම් තමන්ගේ ජීවත් වෙන තැන, ගෙදර හෝ නර්සින් හෝම් එකක ජීවත් වෙන, ඒ වගේ තීරණ ගන්න අවශ්‍ය වූ දිග්‍රෙදි ඒකට ඒ වගේ කීතු පුද්ගලයා භාරකාරයා නීතිමය වශයෙන් ලියාපදිංචි වෙන්න ඕනේ ඔහු ඇය වෙනුවෙන් ඒ නීති තීරණ ගැනීමට. මේ ඩිමෙන්ෂියා තියෙන රෝගියා තියෙනවා නම් රියදුළු බලපත්‍රයක් ඔහු වාහනයක් පදවන්නෙක් නම් ඔහු හෝ ඇය යොමු කළ යුතුයි වෘත්තීය චිකිත්සකයෙකු, එහෙම නැත්නම් ඔකියුපේෂනල් තෙරපිස්ට් කෙනෙකු ළමා වාහන පැදවීමේ හැකියාව පරීක්ෂා කරන්න. ඊට අමතරව තව දැනගත දේවල් තමයි මොනවද මේ වගේ පුද්ගලයෙකුට තියෙන සහනාධාර. මොකද රජය මගින් ගොඩක් ආධාර සපයනවා මේ රෝගී තත්ත්වේ පාලනය කිරීමට සහ රෝගී පුද්ගලයාට අවශ්‍ය කරන පහසුකම් සැපවීමට. මේ සඳහා තියෙන සහනාධාර කොමිසමට කියන්නේ මයි ඒජ් කියා කියලා. මයි ඒජ් කියා කියන ඒ කොමිසමට ඔබට දුරකථනයෙන් හෝ ඔන්ලයින් ක්‍රමයට ආයදුම් කරන්න පුළුවන්. එතකොට ඒ ආයදුම් කරාට පස්සේ ඔබේ ගෙදරට ඒ පුද්ගලයෙක් පැමිණ ඒ අවශ්‍යතා සාක්ෂාත් කරලා ඔබට ඒ අවශ්‍ය කරන පැකේජ් එකක් ප්‍රදානය කරනවා. ඒ ඔස්සේ ඔබට ගන්න පුළුවන් ගෙදර පිරිසිදු කිරීම, ප්‍රවාහන පහසුකම්, සමාජීය ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට අවශ්‍ය පහසුකම්, ඔබ ශාරීරික දුර්බලතාවයකින් පෙන්වන ඒවට අවශ්‍ය සාක්ෂි සේවාවන් මේකෙන් ලැබෙනවා. ඒ වගේම තමයි මේ මයි ඒජ් කියා කියන එකෙම තමයි අනුමැතිය දෙන්නේ සාතු සේවා නිවාස වලට යන අයට. මම ඉස්සෙල්ලා කිව්වාගේ මේ වගේ පුද්ගලයන් තමන්ගේ ඒ වෛද්‍යවරයා නිර්දේශ කරන ලද ප්‍රතිකාරම ඒ විදිහට අනුගමනය කරමින් සායන කටයුතු වලට සහභාගී වෙලා ඒවා දිගින් දිගටම පවත්වාගෙන යන්න ඕනේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ.
වෛද්‍යතුමනි, මේ ඩිමෙන්ෂියා රෝගෙන් පෙළෙන සහ ඒ සඳහා ප්‍රතිකාර ලබන අයෙකු සමග සිටින පිරිසට, විශේෂම ඥාතීන්ට සහ මිතුරන්ට මොන වගේ කරුණු සම්බන්ධයෙන් දැන සිටිය යුතු වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් එහෙමනම් අවසාන වශයෙන් උපදේශයක් ලබා දෙමු.
නිපුණ, මේක බොහොම හොඳ ප්‍රශ්නයක්. මොකද ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ පළවෙනි අත්දැකීම මේක වෙන්න පුළුවන්. අහලා තිබුණාට මේ වගේ දෙයක් දැකලා නැති වෙන්න පුළුවන්. මුලින්ම ඥාතීන් සහ මිතුරන් අවබෝධ කරගත යුතුයි මේ ඩිමෙන්ෂියා කියන රෝගය මිටාවට සුව කරන්න බෑ. ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා අවසානයේ සංකූලතාවලින් මේ රෝගියා මිය යනවා කියන එක. මේ රෝගී තත්ත්වය වර්ධනය වෙනවා එක් එක් අවදි වලට, මුල් අවදිය, මැද අවදිය සහ අවසාන අවදිය. සාමාන්‍යයෙන් රෝග විනිශ්චය කිරීමෙන් පසුව අවුරුදු 3 සිට 5 දක්වා යනවා අවසාන අදිරතෙක් මේ රෝගය වර්ධනය වෙන්න. එක එක අවස්ථා ඔස්සේ රෝගී ලක්ෂණ වෙනස් වෙනවා. අර මුලදී මම කිව්වා වගේ ඒ අමතක වීම, සමහර චර්යා වෙනස් වීම මුලදී දකින්න ලැබෙනවා. ඒවා එන්න එන්න උත්සන්න වෙන්න පුළුවන්. විශේෂයෙන් මැද අවදියේ සිට අවසාන දක්වා යද්දී නාචින් අමතක වෙනවා. ඊට පස්සේ වැරදි චෝදනා කරනවා. තමන් හොඳට බලාගන්න කෙනාට චෝදනා කරනවා. ඊට පස්සේ හැලුසිනේෂන්, ඒ කියන්නේ දේවල් පේන්න ගන්නවා, ඇහෙන්න ගන්නවා. මේ වගේ විශ්වාස කරනවා සමහර දේවල්, ගෙදර කෙනෙක් හැංගිලා ඉන්නවා කියලා. මේ වගේ විවිධ මානසික රෝග ලක්ෂණ පෙන්වන්න ගන්නවා. එතකොට මේ පුද්ගලයාව බලාගන්න එහෙම නැත්නම් ඥාතීන් දැනගත්ත දේවල් තමයි මේ පුද්ගලයාව දැනුවත් කරන දේවල් නෙමෙයි. ඔහුට ආදරේ, කරුණාව, නොඅඩුව ලැබෙන්න ඕනේ. ඒ ක්‍රියාකලාප ඒ විදිහට වෙනස් වුණාට. එතකොට තවත් කීපයක් තියෙනවා ඒගොල්ලෝ දැනගත යුතු. මේ සංකූලතා මොනවද කියලා, සමහර වෙලාවට ඒගොල්ලන්ට ගිලීමේ අපහසුතාව ඇවිල්ලා, ගිලින දේවල් ශ්වසන මාර්ගයේ ගිහිල්ලා නියුමෝනියා තත්ත්වය ඇවිල්ලා ඒගොල්ලෝ මිය යන්නත් පුළුවන්. ඒ වගේ දේවල් වලට ඒ වගේ අපහසුතාව තියෙනවා නම් ඒගොල්ලන්ව යොමු කරන්න ඕනේ කතන චිකිත්සකයෙකු, එහෙම නැත්නම් ස්පීච් පැතොලොජිස්ට් කෙනෙකුට උපදේශයක් සඳහා. ඊට පස්සේ මේ වගේ රෝගීන්ගේ මුත්‍රා සහ මලපහ පාලනය කිරීමේ හැකියාව නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇවිදීමේ අපහසුතාව ඇවිල්ලා නිතරම වැටෙන්න පටන් ගන්න පුළුවන්. ඔබ ඩිමෙන්ෂියා රෝගය බලාගන්න සාර්ථක කරන කෙනෙක් නම් ඔබ රජය විසින් ලබා දෙන දීමනාවට ඒකට ක්වොලිෆයි වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ ගැනත් ඔබ බලාගන්න රෝගියා බලාගන්න වෛද්‍යරයාගෙන් ඒ ගැන දැනගන්න පුළුවන්. ඩිමෙන්ෂියා ගැන හෝ ප්‍රතිකාර පිළිබඳ වෙනත් ඕනම විදිහේ විස්තරයක් ලබා ගන්න අවශ්‍ය නම් ඩිමෙන්ෂියා ඕස්ට්‍රේලියා කියන මේ අඩවියට ගියාම විස්තර ලබා ගන්න පුළුවන්. අවසාන වශයෙන් මට තව දෙයක් කියන්න ඕනේ, ඔබේ දෙමාපියන්ගෙන් කෙනෙකු ඩිමෙන්ෂියා රෝගී තියෙනවා නම් ඔබට දැනගන්න උවමනා වේවි ඔබට මේක කොච්චර දුරට බලපානවද කියලා. ඒදි මට කියන්න තියෙන්නේ ඔබේ දෙමාපියන්ට මේ රෝගය වැළඳුනේ අවුරුදු 70 80 නම් බොහෝ විට එහෙම අවදානමක් නැහැ. ඒ වුණාට ඩිමෙන්ෂියා රෝග විශේෂයක් තියෙනවා මේ යන් ඔන්සෙට්. ඒ කියන්නේ අවුරුදු 65ට අඩු කාලයේදී ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වෙන පුද්ගලයන් ඉන්නවා. ඒ අයගේ පවුලේ අයට තියෙන්න පුළුවන් අවදානමේ වැඩිවීමක්. හේතුව සමහරලාට ඒවා ඥානමේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්. එහෙම තිබුණොත් ඒ අවදානමේ ගොඩාක් වැඩි.
හොඳයි, මේ ගෙවිගෙන යන ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට සමගාමීව ඔස්ට්‍රේලියාවේ ඩිමෙන්ෂියා රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සිදුවන්නේ කොහොමද? ඒ වගේම ඩිමෙන්ෂියා රෝග විනිශ්චයෙන් අනතුරුව ඒ සඳහා මුහුණ දුන් රෝගීන් සහ රෝගියා අවට සිටින පිරිස දැනගත යුතු වන්නේ මොනවද කියන දේ සම්බන්ධයෙන් තමයි SBS සිංහල සේවයෙන් අපි අවධානයක් යොමු කරමින් සිටියේ. මේ සඳහා අපත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අද දවසේදී සම්බන්ධ වුණේ වයස්ගත සත්කාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාර ගුණවර්ධන. එමනම් වෛද්‍යතුමනි, ඔබට සමුදෙනවා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන අපත් සමග මේ ආකාරයෙන් සම්බන්ධ වීම පිළිබඳව. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්.
අයිබෝවන්, බොහොම ස්තුතියි නිපුණ මට මේ අවස්ථාව ලබා දුන්නට.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.